බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදී තම්බං. කවුරුත් තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්ව තමන්ගේ මනසින් දකින්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ පහළවීම ඉතාම දුර්ලභ හැටියට. එවගේම උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය සවරේ කරලා තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයේ මේ ලෝකයට දේශනා කළා. ඒ ධර්මයේ මේ මිහිපිට පවතින අවස්ථාවකදී අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා කල්‍යාණ මිත්‍ර ඇසුරු තුරින් මේ ධර්මය අපිට අහන්න ශ්‍රවණී කරන්ට හැකියාව ලැබුණා. එවගේ මේ අහපු ධර්මියම් ප්‍රමාණයකට හෝ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව, මේ ලාභය, මේ වාසනාව අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය හරිම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තනාග තියෙන පිනිබිඳක් වගේ මේ ජීවිතය. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක නොඑක හේතුන්ගෙන් මරණයට පත් වෙන්නට පුළුවන්. ජීවිතයේ හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ, කඳු මුදුනින් ගලන ගංගාව පහළට ගලාගෙන යනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම තප්පරයක් පාසාම ජීවිතය වේගින් මරණය කරා ගලාගෙන යනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. ඒ වගේම මේ ජීවිතයේ වදකේට මරණීයට නියමුණු ගවයෙක් වගේ, ගවයෙක් වදකස්ථානයකට රැගෙන යනකොට ඔහු තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණීයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් රාත්‍රියක්ම පාසාම අපි ලං වෙන්නේ මරණීයට. ගෙවන පැයක් විනාඩියක් තප්පරයක් පාසාම අපි ලං වෙන්නේ මරණීයටයි. ඒ වගේම මේ ජීවිතය කියන්නේ දිය ඇඳිරක් වගේ. දිය ඇඳිර වහා මැකෙනවා. මැකුණු ඉරය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මරණයෙන් ජීවිතය සම්පූර්ණ මැකී යනවා. ඒ මරණය මැකින ජීවිතය කවදාකවත් කාටවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතය ගත්තහම කිසිම සත්‍යයක් නැති, කිසිම හයියක් නැති වේගේ මරණී කරායන් මරණීයටම දවසින් දවස පියමන් නගන මරණී මෙකී යන ජීවිතයක් අපට උරුම වෙලා තියෙන. මරණීය කියන එක නොඑක හේතුන්ගෙන් අපිට සිද්ධ වෙන්න පුළුවන්. කන බොන ආහාර පාන ටික වසවිස වුණොත්, සතෙක් සර්පේ දෂ්ට කරොත්, මනුෂ්‍ය අමනුෂ්‍ය කරදවලට ලක් වුණොත්, වාත පිත සෙම තුන්දොස් කිපුණොත්, ඒ වගේම පරිහරණය කරන එක් දේවල් මුල් කරගෙන මේ මරණය අපිට ලැබෙන්නට පුළුවන්. ඉතින් නිසා ජීවිතය ගත්තා මහරිමතාව කාලිකයි. මරණය අපිට ඒකාන්ති මිස්තීර දෙයක්. එනිසා අපි මේ ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාල පාරාශය වෙන්න පුළුවන්, අවසාන දින කීපේ වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්නට පුළුවන්. එනිසාම අපි අවසාන භාවනා වැඩසටහන, අවසාන බණ ඇසීම වෙන්නට පුළුවන්. අපිට දුර්ලභව තමයි බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න, ශ්‍රවණය කරන්න ලැබෙන්නේ, පුහුණු කරන්න ලැබෙන්නේ මේ මොහොතේදී. ඒ වගේම මේ දින කීපය තුලත් අපි තාමත් හොඳ සිහිය නුවණ පෙරදරි කරගෙන බාහිර කිසි දෙයකට අපි මනස යොමු කරගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි උන්වහන්සේගේ ඒ අවවාදයන් අනුශාසනාවන් සිහිපත් කරගෙන මේ භාවනා වැඩසටහන අපි ආරම්භ කරන්න අපි සූදානම්. මේ සඳහා කවුරු සාදුකාරය පවත්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අනමතග්ගෝ අයම් භික්ඛවේ සංසාරු උභා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුලෝකාග්‍ර වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, අනමතග් වූ අයම් භික්කවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤායති, අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. මේ අවිද්‍යාවෙන් වැහුණු, එවගේම තණ්හාවෙන් බැඳුණු මේ සසර සැරිසරන මේ සත්‍යයන්ගේ පටන්ගත් එතනක් කෙරවරක් සොයාගන්න බැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. බුදුරජාන් වහන්සේ ගත්තාම උන්වහන්සේට ඕන තරම් එක මොහොතක ආත්ම ගණන් සිහි කරන්න හැකියාව තියෙනවා. තේමදු හැකියාවක් තියෙන බුදුරජාන් වහන්සේ උන්වහන්සේටවත් මේ සංසාරේ මේ සත්‍යයන්ගේ පටන්ගත් එතනක් කෙරවරක් සොයාගන්න බැරි බව උන්වහන්සේ දේශනා කරනවා. එතන මේ විදිහට මේ සංසාරේ සැරිසරාගෙන සත්‍යයන් මේ සංසාරේ දීර්ඝතම භව පෙන්වන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මිනිසෙක් මේ පෘථිවියේ තියෙන සියලුම කෝටු කෑලි ආදී දේවල් එකතු කරලා අඟලින් අඟලට කඩලා මේ මගේ තාත්තා, මේ තාත්තගේ තාත්තා කියලා අර කඩපු අඟලෙන් අඟලට කඩපු කෝටු කෑලියකින් එකකින් එක තියාගෙන යනවා. ඊට කෝටු කෑලි අවසන් වුණත් පිය පරම්පරාව අවසන් වෙන්නේ නැති බව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේ මහ පොළොවේ තියෙන පස් නෙල්ලිගිරි තරංගුලි කරලා තියාගෙන යන මේ තමයි අම්මා, මේ අම්මගේ අම්මා. ඊට වෙන් කරගත්තු පස්කුරි මහ පොළොවේ තියාගෙන ගිහිල්ලා ඉවර වුණත් ඒ පස්කුලි මව පරම්පරාව අහවර වෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ විදිහට සංසාරේ දීර්ඝ භව බුදුරජාන් වහන්සේ උපමාවලින් දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා සංසාරේ සැරිසරාගෙන සත්වයෝ මවක් මව්පියන් නිසා හඬපු කඳුළු, සහෝදර සහෝදරියන් නිසා හඬු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි බව බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි මවකගෙන් බීපු කිරි සතර මහා සාගරේ ජලයේ පරදවා කිරි බීලා තිනවා කියන දෙක ජීවිතේක අපි ගත්තොත් එහෙම මහා කලගිඩි ගණන් බොන්නේ නැහැ. එතකොට අනනව ගත්තොත් අපි එහෙමයි. එතකොට නම් සංසාරේ මේ සතර මහා සාගරේ ජලයේ පවද්දවන නම් අපි ආත්ම කීයක් උපදින්නට ඕනේද ඒ ජලයේ පරදින්න අනන්. ඉතින් මේ වගේ අර්ථය අපි නැවත නැවත සිහි කරොත් තමයි මේකේ අර්ථය කියන අපිට තේරුම් ගැනීමේ හැකියාව අපිට ඇති වෙන්නේ. ඒ වගේම සිහිය උපදව ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ මේවා අපිට නැවත නැවත සිහි කරලා මේ සංසාරයේ තියෙන භයානක බව, කටුක බව අවබෝධ කරගන්න උන්වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ සංසාරයේ මේ විදිහට අපි නොඑක ආත්මයන්ට පත්වෙමින් අනෝයක් ජීවිත ලැබමින් සැරිසරාගෙන අපේ දැසට සමානලාට දකින්න ලැබෙනවා. ඊටාම දුක් විඳින මනුෂ්‍යයන් අපි දැකලා තියෙනවා. ඉතී වගේ අවස්ථාවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ නිට්ටමේතං ගන්තබ්බං කියන නිෂ්ඨාවකට යන්න කියනවා. මමත් මේ දීර්ඝ සංසාරේ මේ විදිහට මේ தත්වෙට පත්‍ර නැත්තම් සතෙක් නම් මේ සතා වගේම මමත් දුක් විඳා කියලා නිෂ්ඨාවකට යන්න කියනවා. සැකයක් ඇති කරගන්න එපා කියනවා. නිෂ්ඨාවකට කියලා හිතන්න කියනවා මම සංසාරේ මේ විදිහටම මේ වගේ සතෙක් වෙලා ඉපදිලා තියලා මේ දුක් විඳලා තියෙනවා කියලා නිෂ්ඨාවකට යන්න කියනවා. ඒ වගේම සුවපත් පුජ්‍යලයන් දැක්කත් එහෙමයි මේ වගේ தത്വයට මාත් සංසාරේපත් වෙලා මේ වගේ සැප විඳලා තියෙනවා. ඒතරේ විදිහේ අපි කිසිම ජීවිතයක් තුල කෙනෙකුට කිසිම දුකක් විඳින්නේ නැති ජීවිතයක් නැහැ. මේ ලෝකේ මිනිස්සු විවිධාකාර අසනීපකම් ලෙඩ හැදිලා දුක් විඳිනවා නම් අපි සංසාරයේ වගේ විවිධාකාර අසනීපකම් ලෙඩ හැදිලා දුක් විඳලා තියෙනවා. ඒ වගේම මිනිස්සු සැප විඳිනවා කියන දේවලුත් එහෙම අපි විඳින්නේ නැති සැපක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙ ඉපදිච්ච තැනක් නැහැ. අහවල් තැන ඉපදුන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ අනාගාමි බ්‍රහ්ම ලෝකල සුපංච සුද්ධාවාසේ හැර අනිත් හැම තැනකදීම අපි ඉපදිලා තියෙනවා. අහවල් තැන ඉපදුන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අරකර උක්කිත්තා පුුණ්්‍ය චේදේන මේ පින්න ගොඩාක් අපිට බල සම්පන්න වනාම අපි අරූපී බ්‍රහ්මලෝක ආදී දක්වාම ගෙනියනවා. ඒවගේ මායි පිරිහෙනකොට නිරේ ගිහිල්ල නතර වෙනවා. මේ විදිහට සංසාරයේ අහවල් තැන ඉපදිච්චිනෑ කියල කියන්න බෑ. ඒ තරමට මේ ඕනම තැනක ඉපදිලා හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළ තිනවා. පොල්ලක් උඩට දැම්ම වගේ බුදුරජාන් වහන්සේ කියන්නේ පොල්ලක් උඩ දැම්ම සමාල්ලට කෙලින් වැටෙනවා, හරහට වැටෙනවා. ඒ වගේ තමයි අපි එක කාලයකට මිනිසෙක් වෙනවා, ආයෙ දෙවියෙක් වෙනවා, බ්‍රාහ්මීෙක් වෙනවා, ආයෙ ඒ ජීවිත ඔක්කොම ගිලිහිලා ගිහිල්ලා ආයෙ ගිහිල්ලා නිරේ උපදිනවා. ඉතින් මේ විදිහට මේ සංසාරේ අපි හැම ජීවිතයකටම පත් වෙලා අපි ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ විදිහේ මන ජීවිතවලට පත් වුණත් අපේ තියෙන අන්ධකාරයත් එක්ක කරවලත් එක්ක අපි ඒ ස්වභාවයන් කිසිවක් පේන්නේ නැහැ. හැම ජීවිතයකින් නිකන් අලුතෙන් ඉපදුනා වගේ තමයි. දැන් මේ පළවෙනි පාරට මේ අපි උපතක් ලැබුවා වගේ තමයි තේරෙන්නේ. මේ දීර්ඝ කාලයක් මේ විදිහට නොයේ තැන්වල ඉපදුනායි කියලා පේන්නේ නැහැ. මොකද අපි සම්පූර්ණකම ජීවත් වෙන්නේ කරවලක් නිසා. ඒ නිසා අපිට මේ ඉන්න ජීවිතේ පේනවා මිසක් ආය උපතක් කරා යනවා පේන්නේ නැහැ. සංසාරේ දීර්ඝ කාර්ය සැරිසරාගෙන ආපු බව පේන්නේ නැහැ. තිඹුදු කිරේ පහළුණාම තමයි උන්වහන්සේගේ ධර්මයක් අහන්න ලැබෙන කෙනෙකුට තමයි පොඩ්ඩක් හරි තේරුම් ගන්න හැකියාව තියෙන්නේ. නමුත් ඉතියේ තියෙන මහත් කරුවල නිසා ඒ දෙයක්වත් අඩුම ගානේ පිළිගන්න තරම්වත් සමහර මිනිසියෙකුට හැකියාව නැහැ. ඉතින් ඒ නිසා සංසාරයේ විදිහට බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාව තණ්හාවත් මුල් කරගෙන අපි නොඒ කාත්මයන්ට යමින් කාලෙක අපි නිරේ ගිහිල්ලා ප්‍රමාණ දුක් විඳිනවා, තවත් කාලෙක තිරිසන් ලෝකෙ ගිහිල්ලා දුක් විඳිනවා, තවත් කාලෙක ප්‍රේත ලෝකෙ ගිහිල්ලා දුක් විඳිනවා, තවත් කාලෙක මිනිස්යන් වෙලා දුක් විඳිනවා, තවත් කාලෙක දෙවියන් බ්‍රහ්මයන් වෙලත් ජීවත් වෙනවා. ඉතින් වැඩිපුර කාලයක් බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ දුක් විඳින තත්ත්වයට තමයි මේ ලෝක සත්‍යය වැටෙන්නේ. මොකද මේ ලෝකේ හැමෝම සැපයට කැමති, නමුත් සැපේ ලබන ක්‍රමයේ මිනිස්යන් දන්නේ නැති නිසා මේ සැප ලබන්න කියලා බොහෝ සෙයින්ම අකුසල ධර්මයන් තමයි ලෝක සත්‍යය සිද්ධ කරන්නේ. ඒතර බොහෝ සෙයින්ම යන්නේ කොහෙටද? මහා නිරේට. ඉතින් වැඩිපුර කාලයක්ම ගත කරලා තියෙන තැන නිරේ නිසා එතන මහා ගෙදර හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරන. ඉතින් අපි කොහේ ගියත් අර ගෙදර යනවා වගේ තමයි වැඩිපුර කාලයක් සංසාරේ අපි ගිහිල්ලා තියෙන්නේ. වැඩිපුර ඉඳලා තියෙන්නේ මේ මහා නිරේ හැටියටයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට සංසාරයේ දුකින් දුක් විඳමින් අපි ජීවිතය පවත්වාගෙන යනවා. ඉතින් ලැබෙන හැම ජීවිතේම අපිට බොහෝ සෙයින්ම සම්මුඛ වෙන්නේ දුක. දුක සම්මුඛ වෙන්න අපේ ජීවිතයේ දුකේ විපාක දෙකකට අපි නිතරම ලක් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන දුකේ විපාක දෙකක් තියෙන. ඉතින් අපි මේ දෙකට ලක් වෙන්නේ තමයි සම්මෝහ වේපක්ක සහ පරියේටිත වේපක්ක. අපිට දුක වැඩ ඇති වෙන්නේ මොකද වෙන්නේ? අපි නිතරම මුලාවට අතරමං වීමටපත් වෙනවා. දැන් සාමාන්‍ය අපි හොඳටම දන්නවා අපිට මොන හරි ප්‍රශ්නයක්, කරදරයක්, දුක, පීඩනයක්, අසහනයක් ඇති වුනහම අපිට ඒකේ හේතුව හොයාගන්න බැරි ප්‍රශ්නයක් අපි හැමෝටම තියෙනවා. අපි නිතරම අහන්නේ ඇයි මට මෙහෙම වුනේ? නේ? ඇයි මට මේ කරදර වුනේ? කොහොමද මං දැන් මෙතනින් ගොඩ එන්නේ? ඒ විදිහට අතරමං වීමක් මේ දුක කියන එකත් එක්ක අපි හැමෝටම තියෙනවා. මේ අතරමං වීමත් එක්ක අපි ඊළඟ තත්ත්වය මොකද්ද? ඊළඟ විපාකය තමයි පරියේටිත වේපක්ක. කියන්නේ අපි බැහැරින් නිතරම පිළිසරණ හොයන. ඒතර අපි සංසාරේ පුරාවටම අපි දුක හටගත්තම අපි පිළිසරණ ප්‍රාර්ථනා කරේ බැහැරින්. ඒක අන් අයගෙන් තමයි නිතරම පිළිසරණ ප්‍රාර්ථනා කරන. එතකොට මොකද වෙන්නේ? ලෝකයේ මේ හැම පුජ්‍යලයකට තමන්ගේ දුක් නැති කරන්න හැකියාව නැති නිසා දුක් නැති කරන්න නොඑකයි ඉදිරිපත් වෙනවා. අනිත් අයගේ නුත් නැති කරන්න නොඑක ඉදිරිපත් වෙනවා. ඒ නිසාම තමයි ලෝකේ අපි දන්න විවිධාකාර ආගම් මේ ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. මේ ආගම් තුලින් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ලෝකයා විඳින දුකින් නිදහස් කරන්න පිළිවෙත් මාර්ගයන් තමයි හැම ආගමකින්ම කියන්නේ. ඒකට දුකට හේතුව කියලා ඒක නැති කරන්න ඉතින් නොඑක අය නොඑක ක්‍රම උගන්වන. ඉතින් ඒ නිසා තමයි ලෝකේ ආගම් තියෙන්නේ. ඒ වගේම තවත් නොයේ හාස්කම් නොයේ දේවල් තියෙනවා. දැන් අපි දන්නවනේ දැන් වර්තමාන ලෝකේ ගත්තාම තාක්ෂණයේ දියුණුවයි නොයේ දේවල් තියෙනවා. නමුත් බලන්න අර මුල් කාලේ ඉඳලා ආපු මිනිස්යන් අදහන දේවල් කිසිවක් මේ ලෝකෙින් බැහැර වෙලා තියෙනවද? අපි දන්නවා මේ සෙත් කවි කියන්න පුළුවන්, වස් කවි කියා ගන්න පුළුවන්, ඊළඟට නැකත් කේන්දර, ඊළඟට මේ ශාස්ත්‍ර දෙවුවට කවදාකල් ලෝකේ තැනක් අඩු වෙන්නේ නැහැ නේද? දැන් මේ දිනු නැයි කියලා ඒවට කිසිම තැනේ අඩුවක් නැහැ. මිනිස්සු පාවිච්චි කිරීමේ අඩුවකුත් නැහැ නේද? දැන් අපි සමහර දේවල් මොකද වෙන්නේ? අලුත් අලුත් දේවල් වෙනකොට අර පරණ ඒවා නිකාම ගිලිහිල යනවා. නමුත් දැන් මේවට එහෙම අඩුවක් නැහැ නේද? දැන් මේ අපේ ලංකාවේ අය ගත්තොත් මේ එනකොට ඒව ටිකක් තැනන් තමයි ඇවිල්ලා තියෙන්නේ නේ. මොකද මෙහි පත්තරවලත් තියෙනවා දැන් වී නේද? කේන්ද්ර බලන අය ඉන්නවා, මේ ශාස්ත්‍ර කියන අය මෙහි ඉන්නවා නේද? එහෙම නැත්නම් ලංකාවෙන් හරි ගෙන්න ගන්නවා. ඒතර ඒවයි කිසි අඩුවක් නැහැ. හේතු ඇයි? අර අපි දුක් නැති කරගන්න කිය නැති කරගන්න දේවල් හැටියට දකින්න නිසා, අපිට කොහේ ගියත් දුක හටගන්න නිසා, ඉතින් අපි අර නිතරම බැහැරින් අන්න අය ඒ දුක් නැති කරන දේවල් අපිට පිළිපදින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක දුකේ තියෙන විපාකය, සම්මෝහ වේපක්ක සහ පරිඒටිත වේපක්ක. ඉතින් අපි සංසාරේ බොහෝ දුරට මේ දුකට පත් වෙන්න අපි නිතරම අන්න අයගෙන් පිළිසරණවල් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ පිළිසරණ හරියට ලැබෙන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළුනොත් පමණයි. එතෙක් ලෝකේ නොඑක් මතවාද තමයි මේ දුකට හේතු හැටියට පෙන්වන්නේ. ඒකේකේකේනා තම තමන්ගේ සත්‍ය ප්‍රමාණයට තේරෙන ප්‍රමාණයට තමයි දුකට හේතු ප්‍රකාශ කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ කාලේ විවිධාකාර ආගම් තිබුණා. ඒ ආගමික මත දරන අය ඒ දුකට හේතු බොහෝ අය කියලා තිබුණා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ප්‍රධාන මතයක් තමයි මනුෂ්‍ය දුක් විඳින්නේ යංකින්චාරම්මනම් යංකින්චායම් පුරුෂ පුක්කලෝ සුඛං වා දුක්ඛං වා පරිසංවේදී සබ්බන්තම් පුබ්බකත හේතු කිනු. යම් කිසි දුකක් විඳිනවා නම් සැපකුත් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම පෙර කර්ම නිසා තමයි දුක් විඳින්නේ. ඒතර තව සමහර අය කිව්වා ආගමික නායකයන් ප්‍රකාශ කරද්දී මනුෂ්‍ය දුක් සැප විඳින්නේ ඉස්සර නිම්මාන හේතු කිනු. මේ ලෝකේ ඊශ්වරයෙක් මෙවුන් කාරයෙක් කිනු. එයා මවුප විදිහට තමයි මේ ලෝකේ සිද්ධ වෙන්නේ මේ දුක සැප. ඒ වගේ සමහර අය කිව්වා හේතු අපච්ච මේකට හේතු ප්‍රත්‍ය නැහැ. මොකද සමහරු හිතන මේ ජීවිතේ විතරයි, ඊට පස්සේ ආය උපතකුත් නැහැ, ඉපදිලා හිටියෙත් නැහැ. ඒ නිසා මේවට කිසිම හේතු ප්‍රත්‍ය නැහැ. ඒ වගේම තවත් සමහර ආගමික නායක කිව්වේ සයන් කතන් දුක්ඛම්, මේ දුක තමන් කරගත් එක. තවත් සමහර ආගමික නායක ප්‍රකාශ කරා පරං කතන් දුක්ඛම්, දුක කියන්නේ අනිත් අය කරලා දෙන දෙයක්. තවත් සමහර ආගමික නායකයෝ පෙන්වුවා සයන්කතංච පරංකතං, මේක තමන් සහ අනුන් කරපු දෙයක් හැටියට. තවත් ආගමික නායකයෝ කිව්වා අසයන්කාර අපරංකාර අදිච්ච සමුප්පන්නංක, මේක කවුරුත් කියනත අනුන් කරාත් නෙවෙයි තමන් කරාත් නෙවෙයි අදිච්ච සමුප්පන්නං කියන මේකට කිසිම හේතුවක් නැහැ, කවුරුත් කරගත් එකක් එහෙම නෙවෙයි කියලා. ඉතින් අහේතුක වාදී අය ඒ විදිහට ප්‍රකාශ කරා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙනකොට මේ වගේ මේ දුකට හේතු විවිධාකාර විදිහට පෙන්වුවා. ඉතින් බුදුරජාන් වහන්සේත් පහළ වෙලා උන්වහන්සේත් කතා කරේ ප්‍රධානම දුකයි, දුක හට ගැනීමේ හේතුවයි, ඊළඟට දුක් නිරෝධයයි, දුක් නිරෝධ ගාමිනී පටිපදාවයි. ඒතර උන්වහන්සේ මේ ලෝකේ මේ දුක කියන දේ මොකද්ද කියන එකත් පැහැදිලි කරා. ඇයි අපි දුක් විඳින්නේ කියන කාරණේ බුදුරජාන් වහන්සේ අන්න ලෝකයට දේශනා කරා. ඊළඟට මේ දුක නැති කරන්න පුළුවන් කියලා උන්වහන්සේ දේශනා කරා. නැති කරන ක්‍රමයකුත් උන්වහන්සේ දේශනා කරා. ඒතර අපි මේ නොඑක ආකාරයේ ශෝක පරිදේව දුක්දොම්නස් අපි ජීවිතේක අත් විඳිනවා. දැන් මේ අපි හැමෝම ගත්තොත් එම කඳුලක් හලපු නැති කෙනෙක් මෙතන හොයාගන්න පුළුවන්කම නැහැ. මගේ නෙද්දකින් නම් දුකක් මුල් කරගෙන කඳුලක් නම් වැටිලා නැහැ. එහෙම කාටවත් කියන්න පුළුවන්කම නැහැ. ඒ වගේම අභ්‍යන්තරික වශයෙන් අපි මානසික වශයෙන් විඳු මානසික පීඩා දුක් විඳපු කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. දැන් හැමෝටම පොතක් එහෙම දුන්නේ දුක් ලියන්න කියලා එහෙම. මේ රිට්‍රීට් එක කාලෙත් මැදිවේ විඳපු දුක් ටික ලියන්න. ඒ දවස ගන්න නේද මානසික වශයෙන් ආපු ශෝක පරිදේව දුක් දුම්නස් නේද? ඒව ලියන්න මේ කාලේ මදි වෙනවා. මහ පොළොව තරම් පොතක් දුන්න සමහරට ලියන්න දේවල් තියෙනවා. ඊළඟට සමහරලාට බොහෝ දුරට ජීවිතේ පා කියලා මැරෙන්න හිතිච්ච අවස්ථාවලු සමහරලාට බොහෝ අයට තියෙන්න පුළුවන්. මේකේ පාලා මීට වැඩිය හොඳයි මැරුණා නම් කියලා සමහරට කීවිච්ච අවස්ථා සමහර අයට තියෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අපි අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. නමුත් අපි ඒ අප්‍රමාණ දුක් විඳත් අපිට හැබැයි ඒ දුකත් එක්ක අපි අර නිතරම දුක් ඇති වෙන්නේ නැති වෙන්නේ අපි මොකදපත් වෙන්නේ? අතරමං වීමට තමයි බොහෝපත් වෙන්නේ. ඉතින් අපිට ඒ දුක් හට ගන්නකොටම අපිට සිහිය පිටන්නේ ඇයි අප්පා මම මේ දුක් විඳින්නේ? ඉතින් අපිත් නිතරම දුකට හේතු පේන්නේ මොකද? බාහිර දේවල් තමයි පේන්නේ. ඉතින් බාහිර දේවල් වලට තමයි අපි සංසාරේ පුරාවට මැගිල්ල දික් කර කර ආවේ. මේ ජීවිතෙත් බොහෝ දුරට දික්ුණේ කාලයක් තිස්සේ බාහිර ලෝකෙට, බාහිර දේවල් වලට. අර යා නිසා, මෙයා නිසා, අරක නිසා කියලා අපි ඉතින් බාහිරට නිතරම මැගිල්ල දික් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දුකේ හේතු පෙන්වන්නේ බාහිරව තියෙන දෙයක් හැටියට නෙවෙයි. ඉතින් ඒ නිසා උන්වහන්සේ පෙන්වන්නේ මේක අභ්‍යන්තරික ප්‍රශ්නයක්. එතකොට උන්වහන්සේ දුකට හේතු පෙන්වන්නේ මේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා. ඒකයි මේ සංසාරයේ දිගින් දිගට ආවේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා. ඒක අනමතග්ග වයම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤාති අවිජ්ජා නීවරණානං සත්තානං සන්නා සංයෝජනං. මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මෙන්න මේ හේතු දෙක නිසා තමයි අපි සංසාරයේ තියෙන්නේ. එතන මේ අවිද්‍යාවත් තණ්හාවත් සකස් වෙන්නේ, පහළ වෙන්නේ, හටගන්නේ කොහේද? ඔව්, අප මේ මමයි කියලා හිතාගෙන ඉන්න සිත තුල මිසක්ක මේ බාහිර ලෝකයේ තියෙන එක නෙවෙයි. මගේ කියන දෙයක් තුල තියෙන ප්‍රශ්නයක්. මගේ කියලා අයිති කරගත්ත, මම මගේ කියලා හිතෙන දැනෙන දේ තුල තමයි මේක නිතර නිතර සකස් වෙවි සකස් වෙවි ආවේ. ඒ නිසා මේක අභ්‍යන්තරිකයි කියන්නේ ඒක. මේක බාහිර ප්‍රශ්නයක් නෙවෙයි. කියන්නේ මගේ කියන දෙයක් තුල තියෙන දෙයක්, නැත්නම් මගේ කියලා අල්ලගත්ත දෙයක් තුල තියෙන ප්‍රශ්නයක්. ඒකයි මේක රජ්ජත්තිකයි කියලා කියන්නේ. රජ්ජත්තික ප්‍රශ්නයක්, ඒක බාහිර එකක් නෙවෙයි. ඒත් රජ්ජත්තික ප්‍රශ්නේ විසඳනකම් බාහිර දේවල් කිසිවක් විසඳ ගැනීම හැකියාවක් නැහැ. ඒත් ඇතුළාන්තයේ ප්‍රශ්නේ තියාගෙන හැබැයි පිටත තමයි සසර පුරාවටම ඇඟිල්ල දික් කර කර ආවේ. ඒ නිසා අපි බොහෝ මෙන්න මේ දේ තමයි දුකට හේතුව කියලා අතහැරපුවා ගත්තොත් එහෙම කියන්න බැරි තරම් දේවල් අතහැරලා තියෙනවා. පුජ්ජලිය දුකයි කියලා අපි පුජ්ජලිය අතහැරපු ප්‍රමාණය කියන්න බෑ. තැන් මේ තැන් දුකයි කියලා අතහැරපු තැන් කියන්න බැරි තැන් තැන් අතහැරලා තියෙනවා. ප්‍රදේශ අතහැරලා තියෙනවා. රටවල් අතහැරලා තියෙනවා. මේ රට හරි නැහැ කියලා අපි අතහැරපු රටවල් අප්‍රමාණයි සංසාරේ. ඒ වගේ සමාල්ලාට අපිට පේනවා මේ ඉපදිච්ච ජීවිතේ තමයි දුක, නැත්නම් මේ කය තමයි දුක කියලා බෙල්ලවල දාගත්තු වාර ගත්තොත් එහෙම එහෙම නැත්තම් වහ බීපු වාර ගත්තොත් එහෙම කියන්න බැරි තරම් වාර වහ බීලා තියෙන. ඇයි? මේ කය දුකක් හැටියට අපි දැකලා කය දුකක් හැටියට දකින්නවා. මං ඒ නිසා මොකද වෙන්නේ? මේකෙන් මං අයින් වුණා නම් මම මේ ප්‍රශ්නේ නිදහස්. ඒ නිසා දිවිනසා ගැනීම ගත්තොත් එහෙම සංසාරයේ කරගත් වාර කියන්න පුළුවන් කමක් නැහැ. ඒක ඒ තරම් වාර ගණන් සමහර දිවිනසාගෙන ඇති. ඒතර අපිත් දන්න මිනිස්සු අපිට වර්තමානයේ ගොඩාක් ජීවිතයේ දුකින් නිදහස් වෙන්න එකම පිළිම ගොඩ අය දරකින්නේ මොකද්ද? ගොඩක් අය කරන්නේ දිවිනසා ගන්න එක ගොඩාක් කරනවා ලෝකෙ. ඒව නතර වෙන්නේ නැහැ. එතකොට මොකද ඒ අය හිතනවා මේ ජීවත් වෙලා ඉන්න ජීවිතේ තමයි පස්සේ මේකෙන් නිදහස් වුණා නම් මම මේ දුකින් නිදහස් කියලා. ඒ ඉතින් එහෙම හිතලා අපි දුකට හේතු ඒ වගේ බාහිර නොඑක් දේවල් දැකලා අපි ඒව කරලා තියෙනවා. ඒ වගේම දෙවියන් යදපුවා අපි දුක් නැති කරගන්න අපි ඇයි බොහෝ දුරට අපි සංසාරේ දුක හටගත්තාම අනිත් අයගෙන් අහපු ගමන්ම බොහෝ අය කියන්නේ මොකද්ද? මේක මෑවපු එකනාගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ යා ෂේප් කරගන්න අපි එයාට තිබ්බ පූජාවල් ගත්තොත් එහෙම බුදුරජාන් වහන්සේම දේශනා කරනවා කරපු නැති යාගයක් නැහැ කියන උන්වහන්සේ සංසාරේ. අහවල් යාගේ කරේ නැහැ කියලා එහෙම කියන්න බෑ කියලා. මේ ලෝකේ යන්තාක යාග තියෙනවා නම් ඒ සියලු යාග කරලා තිනවා කියනවා දුක් නැති කරගන්න. ඒ වගේ අපිත් එහෙමයි. ඊළඟට තිබුණු ගහ පූජාවන් එහෙම ගත්තොත් එහෙම නේද? දැන් සමහර මේ ජීවිතෙම කොච්චර ගහ පූජා තියලා තියෙනවද? මේ ජීවිතේ දෙවියන්ට කියපු වාර ගණන, අපේ ප්‍රශ්න දෙවියන්ට අපි කොච්චර වාර කියලා තියෙනවද? අනේ දෙවියනේ මට පිහිට වෙන්න. ඉතින් ඒ විදිහට අපි බාහිරින් ඒ වගේ පිළිසරණවල සෑහෙන අපි ඉල්ලලා තියෙනවා. ඉතින් හැබැයි ඒත් අපි දුකින් නිදහස්ුනේ නෑ. ඒතර බුදුරජාණන් වහන්සේ නම පහළුණාම තමයි අපිට අන්න මේ දුක හටගන්න හේතු ප්‍රධාන හැටියට දේශනා කරන්නේ මේ අවිද්‍යාවත් තණ්හාවත්. එතකොට අපි මේ අවිද්‍යාවත් තණ්හාවත් දුකට හේතු හැටියට දැනගත්තොත් තමයි අපි මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න, තණ්හාව ප්‍රහාණය කරන්න අපි ආන්නේ පිළිවෙතට මේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එදෙක් අපිට මේ අවිද්‍යාව තණ්හාව නෙවෙයි ප්‍රශ්නේ, අර එක එකනා පෙන්නනව තමයි ප්‍රශ්නේ. මොකද අපි දුක හටගත්ත ගමන් අපිට දන්නේ නැනේ විසඳගන්න, අපි නිතරම අහනවා. අහනකොට ඉතින් අර එක එකනා දන්න හේතු ටික තමයි පෙන්වන්නේ. දැන් බුදුරජාන් වහන්සේ කාලේ දැන් ආගමික නායකට එක්කෙනෙක් තමයි නිගණ්ඨනාත පුත්තු කියන්නේ. දැන් නිගණ්ඨනාත පුත්ත ඒ ආගමික නායකයා දුකේ හේතු හැටියට පෙන්වුවේ පෙර කර්ම. එයා පෙන්වන්නේ සයන්කතා, මේක තමන් කරගත් එකක්. එතකොට ඒ නිසා මේක තමන් කරගත්ත නිසා මේ කයෙන් කරගත්ත දෙයක් හැටියට තමයි කතා කරන්නේ. ඒ නිසා එයා කියනවා මේ පෙර කර්ම මොකද කරන්න, තපස් කරලා තවන්න ඕන. තපස් කරලා තප මේ පෙර කර්ම තවන්න ඕන. ඒ වගේම අනාගතේ කර්මය නොවන විදිහට කටයුතු කරන්න ඕන. ආන්නේ නිසා එයායි මොකද කරේ, නොඑක් සත්තු විදිහට ජීවත් වුණා කර්ම නොවෙන්න. බල්ලෝ වගේ, ඊළඟට හරක් වගේ, මේ ඒ වගේ වෘත සමාදන් වුණා. ඒ වගේම එයා දකින්න මේ කයෙන් තමයි මේක කරගන්නේ. ඒ නිසා කය පොඩ්ඩක් දුර්වල කරොත් මොකද වෙන්නේ, කයෙන් කරන කර්ම ප්‍රමාණය අඩු වෙන. ඒ නිසා තමයි කය කලාන්ත කරන. ඒකට කියනවා මොකද්ද, අත්ථ කිලමත කිලමතානු යෝගී කියලා. ආත්මය කලන්ත කරනවා. ඉතින් කලන්ත කරපුවම මොකද වෙන්නේ, අර කරගන්න තියෙන අකුසල ටික අඩු වෙනවා. ඒ නිසා තමයි කලන්ත කරලා වැඩිපුර කාලය තියෙනවා. ඒ නිසා මොකද එයා හිතන්නේ මේ කයෙන් තමයි මේ දේ කරගන්නේ කියලා. ඒ නිසා නිගන්න පුත්‍ර කර්මය ගැන කතා කරනකොටත් එයා කියන්නේ කාය කර්ම තමයි බලගතු, වචී කර්මවත් මනෝ කර්මවත් නෙවෙයි. එතකොට ඒ විදිහට එයා දැකලා අර පුරු මේක තමන් කරගත්ත දෙයක් හැටියට දැකලා ඒ නිසා තමයි තපස්කම් කරලා අර පුරාණ කර්ම තවලා මතු කර්ම නොවන විදිහට කටයුතු කරලා එයා හිතනවා කම්මක්ඛයා කර්මේෂේ වුණොත් අන්න දුක් ඡේ වෙලා යනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අපි සමහරලාට බොහෝ දුරට මේ මතයක් දරන අය බොහෝ දුරට ඉන්නවා. අපිට ප්‍රශ්න වුණොත් ඇත්තටම බොහෝ අයට මතක් වෙන මොකද්ද, මේක මගේ කර්මය කියලා. මේක දුක් විඳිනකොට අපිට එක පාට මතක් කරනවා මේක මගේ කර්මය. දැන් ඇත්තටම අපි දැන් කර්මය නිසාම දුක් විඳිනවා නම් එතකොට රහත් වුණොත් දුකින් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? රහතන් වහන්සේටත් කර්ම විපාක පරිසං දෙනවා. ඉතින් කර්මය නිසාම නම් දුක් විඳින, එහෙනම් දුකින් නිදහස් වෙන්න බෑ. ඒකයි. ඊතර බුදුරජාන් වහන්සේ ධර්මයේ තුල කර්මය නිසාම දුක් විඳිනවා කියන කර්මයේ හේතුවක් උනට ඒක ප්‍රධාන හේතුව වෙන්නේ නැහැ. කර්මයට පුළුවන් නිතරම පසුබි නිර්මාණය කරන්න විතරයි. ඒකයි. ඊතර ඒ නිර්මාණය කරන දේ නැත්නම් සකස් වෙන දේ බාරගත්තොත් තමයි දුක් විඳින. බාර නොගෙන ඉන්න පුළුවන් නම් අන්න දුක් විඳින්නේ නැහැ. දැන් රහතන් වහන්සේටත් විපාක වාර වෙනවා. හැබැයි කිසිම විපාකයක් උන්වහන්සේලා බාරගන්නේ නැහැ. අන්න ඒ නිසා උන්වහන්සේලා ඒකයි දුක් විඳින්නේ නැත්. ඒතර කර්මයෙන් විපාක වාරක සකස් වුණාට ඒක හැබැයි බාර නොගෙන හිටියොත් කෙනෙකුට දුක් විඳින්න නැතු ඉන්න පුළුවන්. දැන් අපි ගත්තත් සමහර විපාක වාර අපි බාරගන්නේ නැහැ. ඒව හට ගන්නව නැති වෙන අපි දන්නේත් නැහැ. ඒකයි. දැන් එතකොට මේ නමුත් අපි අර සංසාරේ පුරුද්දටම අපි නිතරම දුක් විඳිනකොට අපි හිතන අනේ මගේ කර්මය කියලා අපි හිතන. මගේ කර්මය මං කවදා ගෙවලා දානද, මේ කර්මයේ තිනකම මම මේ දුකින් නිදහස් වෙන්න බෑ කියලා අපි හිතනවා. ඒකයි. ඉතින් බුදුරජාන් වහන්සේ ධර්මයේ තුල ශාවකය සිහි පීඩුව ගන්නවා. දැන් අපිත් කර්මය ගැන සිහි පීඩුව ගන්න ඕනේ. හැබැයි කර්මය ගැන සිහි පීඩුව ගන්න ඕනේ විඳවනකොට නෙවෙයි. කොතනදීද? කර්ම කරනකොට. ඒක යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාමි. යම් කිසි කුසලයක් වෙන්න පුළුවන්, අකුසලයක් වෙන්න පුළුවන්, ඒකේ උරුමකාරයා තමම කියලා අන්න කර්ම කරනකොට තමයි සිහි වෙන්න ඕනේ. දැන් අපිට සිහි වෙන්නේ කොතනද? විපාක දෙනකොට විතරයි සිහි වෙන්නේ. කරනකොට කිසිම ගාණක් නැහැ. මම මේ උරුමයක් මම මේ කරගන්නේ, මම මේ උරුමයක් ලබා ගන්න යන්නේ කියලා මේ කයෙන් වචන ප්‍රකාශ කරනකොට මතක් වෙන්නේ නෑ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ කර්මය ගැන සිහි කරන්න කිව්වේ ඒ සිහි උපදව ගන්න. නමුත් අපිට ඒ සිහි උපදින්නේ නෑ. අර වගේ විඳවනකොට මේ මගේ කර්මය කියන වගේ කරනකොට මේ මගේ කර්මය කියලා කියවෙන්නේ නෑ. මොකද අපි ඒ විදිහට සිහි උපදවාගෙන නැති නිසා. ඉතින්
කර්මීගෙන අපිට සීකරන්න කියරතියන්නේ අර කයින් වචනින් මනසින් ක්‍රියාවක් කරනකොට මන්න සීහ පිටන්න ඕනි. දැන් ඉතින් මේකේ උරුමේ බාර ගන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ සීහ පොදව ගන්න තමයි කර්මීස. දැන් අපි කර්මී සීකරන්නේ විඳවනකොට විතර, අනේ මගේ කර්මී කියලා විඳවනකොට විතර සීහ කරනවා. නමුත් බුදුරජාන් වහන්සේ එහෙම සීහ කරන්න උගන්වන්නේ නැහැ. උන්වහන්සේ අපිට දුක් විඳිනකොට මේ කෙලෙස් නිසා, මේ අවිද්‍යාව තණ්හාව නිසා දුක් විඳිනවා මිසක් මේ බාහිර දේවල් නිසා නෙවෙයි. ඒ නිසා අපි නිරන්තරයෙන් අපිට කායික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්. මේ කායික මානසික දුක් විඳිනකොට අපි සිහිය පිහිටුවාගෙන බලන්න ඕනේ, ඇයි මම මේ දුක විඳින්නේ? එතකොට බුදුරජාන් වහන්සේ අපිට හේතුව පෙන්නලා තියෙනවා, මේ අවිද්‍යාවත් තණ්හාවත් මුල් කරගත් කෙලෙස්. එතන මේ කෙලෙස් තියෙන තාක්කල් තමයි මට මේ දුක තියෙන්නේ. කෙලෙස් නැති වුණොත් තමයි මම මේ දුකෙන් නිදහස් වෙන්නේ. එතකොට තමයි මේ අවිද්‍යාව කියන්නේ එතන මොනවා කළ යුතු දෙයක්ද? ප්‍රහාණය කළ යුතු දෙයක්. තණ්හාව කියන්නේ මොකද්ද? ප්‍රහාණය කළ යුතු දෙයක්. එතන මේ අවිද්‍යාව තණ්හාව තියෙනකන් මට සැපයක්, සැනසෙල්ලක්, සාන්තියක් ලැබෙන්නේ නැහැ. එතන අන්න අවිද්‍යාව ප්‍රහාණය කරන්න ඕනි, තණ්හාව ප්‍රහාණය කරන්න ඕනි කියන තැන එන්නේ එතකට. එතන බුදුරජාන් වහන්සේ මේ අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණය කරන්න අපිට ක්‍රමය කියලා තියෙනවා, මාර්ගය පෙන්නලා තියෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යමින් තමයි අපි මේ අවිද්‍යාව තණ්හා ප්‍රහාණය කරන්න සීල සමාධි ප්‍රඥා දිනු කරනවා. ඒතර සීල සමාධි ප්‍රඥා තුල පිහිටාගෙන තමයි මේ අවිද්‍යාව තණ්හාවක් ප්‍රහාණය කරන්නේ. ඉතින් අපි පූර්ව භාග වශයෙන් සීලයක පිහිටලා ඊළඟට සමත විපස්සනා භාවනා කරන, නැත්නම් සමාධියත් ප්‍රඥාවත් දිනු කරනවා. ඒතර සමාධියත් ප්‍රඥාවත් දිනු කිරීම තුල තමයි මේ අවිද්‍යාවත් ප්‍රහාණය වෙන්නේ, තණ්හාවත් ප්‍රහාණය වෙන්නේ. ඒතර තණ්හාව ප්‍රහාණය වෙන්නේ ප්‍රධාන දේ තමයි මේ සමත භාවනාව දිනු කිරීම. විපස්සනා භාවනාව දිනු කිරීමෙන් තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. ඒතර අපි දන්නවා රහත් වෙනකොට රහතන් වහන්සේලා මේ අවබෝධ කර ගැනීම තමයි චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත්. චේතෝ විමුක්තියත් සෑම රහතන් වහන්සේ නමක් ලබනවා, පඤ්ඤා විමුක්තියත් ලබනවා. එතන මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබනකොට මුන්නාන්සලාගේ තුලින් ප්‍රහාණය වෙලා නැතුවල යනවා මොකද්ද? අවිද්‍යාවත් තණ්හාවත්. ඒක අවිද්‍යාවත් තණ්හාවත් අර හැම රහතන් වහන්සේ කෙනෙක් ගැනම ප්‍රකාශ කරනවා කියන චේතෝ විමුක්තිංච පඤ්ඤා විමුක්තිංච සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේ චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් සාසත් කරගෙන වාසය කරනවා. එතකොට උන්වහන්සේලාට හැම කෙනෙකුටම මේ චේතෝ විමුක්තිය තියෙනවා, ඊළඟට පඤ්ඤා විමුක්තිය තියෙනවා. එතකොට චේතෝ විමුක්තිය තමයි තණ්හාවෙන් නිදහස් වීම තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. ඊළඟට අවිද්‍යාවෙන් නිදහස් වීමට තමයි පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ. එතකොට මේ අවිද්‍යාව විමුක්ත, තණ්හා විමුක්ත උන්වහන්සේලා නිදහස්. එතකොට මේ අවිද්‍යාව තණ්හාව නැති කරන්න කරන භාවනා දෙක තමයි අර සමත සහ විපස්සනා. එතකොට සමත භාවනාව වඩන්න 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 මොකද වෙන්නේ? රාගය නැත්තම් තණ්හාව ආශාව කියන දේ ප්‍රහාණය වෙනවා. එතකොට මේ විපස්සනා වඩන්න වඩන්න තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව වැඩෙන්නේ වැඩෙන්නේ මොකද වෙන්නේ? ඕ අවිද්‍යාව නැතිවිලා යනවා. එතකොට අවිද්‍යාව තණ්හාවත් යම් වෙලාවක නැති වුනාම තමයි චේතු විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ධර්මයේ තුල උන්වහන්සේකයි අපිට මේ සමත විපස්සනා භාවනා ක්‍රම දෙකක් දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියලා අපිට තුනක් දේශනා කරලා තියෙන්නේ. ශාසනය තුල අපිට පුහුණු වෙන්න ඒවට කියන සී ශික්ෂා කියලා. පුහුණු වෙන්න ඕනි සීලයත්, පුහුණු වෙන්න ඕනි සමාධියත්, පුහුණු වෙන්න ඕනි ඊළඟට ප්‍රඥාවත් පුහුණු වෙන්න ඕනි. ඒ වගේම ශාසන බ්‍රහ්මචර්යාව කියලා මේ තුනට කියනවා, සීල සමාධි ප්‍රඥා තුනට. එතකොට ඒ ශාසන බ්‍රහ්මචර්යාවේ කෙරවරට පත් වෙච්ච අයට තමයි අපි කියන්නේ කවුද? රහතන් වහන්සේලා. ඒකයි උන්වහන්සේලා කියන්නේ වුසිතම් බ්‍රහ්මචරියං කියලා. කියන්නේ බ්‍රහ්මචර්යාව වැස නිම කරා. ඒකයි වුසිතම් බ්‍රහ්මචරියං කියලා රහතන් වහන්සේලාට කියන්නේ. ඒතර රහතන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා ඒ තුනම පරිපූර්ණ කරලා තියෙනවා. ඉතින් ඒ තුන පරිපූර්ණ වීමත් එක්ක තමයි චේතු විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් ලබන්නේ. ඉතින් මේ ඒ නිසා මේ චේතු විමුක්තිය ප්‍රඥා විමුක්තිය දිනු කරන්න අපි මේ සමත විපස්සනා දෙක දියුණු කරන්න ඕන. එතන මේ සමත භාවනා කිරීම තුළින් අපි කිව්ව තණ්හාව, රාගය, ආසාව කියන එක ප්‍රහාණය වෙනවා. දැන් අපේ හිතේ තියෙන ගතියක් තමයි නිතරම මොකද්ද? ඇලෙන ගතියක් තියෙනවා. හිතේ තියෙන ගතියක් තමයි නිතර හැම දෙයකටම හිත ඇලෙනවා. ඒක හැම දෙයකටම හිත ඇලෙනවා. එතන සමතේ නිතරම කරන්නේ චිත්තම් භාවියති කියන හිත දියුණු කරනවා, හිත වඩනවා, හිත සත්‍යමත් කරගන්නවා. එතන ඒක තමයි සමතෙන් කරන්නේ. එතන දැන් හිතේ තියෙන දුර්වලතාවය තමයි නිතරම හැම දෙයකටම ඇලෙන ගතියක් තියෙනවා. අන්නේ නිතරම සිත නුයි දේවල් වලට ඇලෙන නිසා හැම දෙයක් එකම ඇලි යන ගතිය තියෙනවා. දැන් අපිට අතීතය මතක් වුණොත් හිත මොකද වෙන්නේ? ඒ අතීත අරමුණු වලට හිත ඇලෙනවා. ඒකයි. ඒවා වැඩක්ද නැද්ද කියන එකක් අදාළ නැහැ. ඒවා කුසල් අකුසල්ද කියලා ගානකුත් නැහැ. මොනවද මතක් වෙන්නේ? මතක් වෙන ඕන තැනකට හිත ඇලෙන ගතියක් තියෙනවා. ඒතර විවිධ අරමුණු වලට මේ ඇලි යන හිත සමත භාවනා කරනකොට අපි මොකද කරන්නේ? එක අරමුණක් අරගෙන ඒකට අලවනවා. ඒතර ඒකට දැඩි ලෙස ඇලෙව්වම මොකද වෙන්නේ? අර දකින කෙනත් එක්ක ඇලි යන්නේ නැහැ. ඒක ඒ නිසා තමයි සමත භාවනාව කිරීමෙන් කරන යා චිත්තස ඒකග්ගතයන් තත් සමාධි කියන එක සිතේ ඒකඟතාවයක් ඇති කරගන්න. නැත්නම් සිත කුසලයට එකක කර ගන්න, එක තැනක තියා ගන්නවා, එක තැනක අලව ගැනීම තමයි මේ සමතෙන් කරන්නේ. ඒතර සමතේ වැඩෙනකොට අර විවිධ අරමුණු වලට, විවිධ දේවල් වලට ඇලි ඇලි ගියේ හිත දැන් යහපත් හොඳ අරමුණක් තුර අලවාගෙන ඉන්න පුළුවන්කම තියෙන එක තමයි සමත භාවනාවෙන් කරන්නේ. ඒතර විපස්සනාවෙන් කරන්නේ අරමුණු වල තියෙන යථා ස්වභාවය බලනවා. හැම අරමුණකම සමාධි වඩලා සමාධියට දියුණු කරගන්න යම් අරමුණක සමාධිය අලවන ඉන්නවනම් ඒකෙත් යථාර්ථය බලනවා. සමාධිය කියන එකේ ඇත්තත් බලනවා. ඒතර මොකද වෙන්නේ? සමාධිය කියන දෙයටවත් ඇලෙන්න යන්නේ නැහැ. ඉතින් මේ විදිහට විපස්සනාවෙන් කරන්නේ නිතරම අරමුණක තියෙන යථා ස්වභාවය දැකීම. ඒ දැකීමත් එක්ක අරමුණේ ඇත්ත පේනකොට අන්න කිසිවකට හිත ඇලෙන්න බැදෙන්න කිසිවකට අල්ලගන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සමත විපස්සනා භාවනා දෙක දිනු කිරීම තුල තමයි අපිට මේ සංසාරේ අපි ආය ආයි දිගින් දිගට ආපු හේතු දෙක අපිට අයින් කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා පළමුවෙන් අපි නිරන්තරයෙන්ම සිහිය පීඩුව ගන්න ඕනි. හොඳ නුවණක් අවබෝධයක් ඇති කර ගන්න ඕනි. මම මේ දුක් විඳින්නේ මේ හිතේ තියෙන මේ අවිද්‍යාව තණ්හාවක් සහිත යම් තාක් කෙලෙස් තියෙනවා නම් ආන්නේ නිසා තමයි දුක් විඳින්නේ. එතකොට කෙලෙස් නිසා දුක් විඳිනවා කියන තැනට එනකොට තමයි අපි පුළුවන් තරම් මේ අවිද්‍යාව තණ්හා ප්‍රහාණය කරන වැඩපිළිවෙලට අපි ටික අවතීන වීමට හැකි වෙන්නේ. එතකොට මේ අවිද්‍යාව තණ්හාවත් නැති කරන්න අපි උදේට දන්නවා සමතයත් වඩන්න ඕනේ, විපස්සනාවත් වඩන්න ඕනේ. එතකොට අපිට සමත භාවනාවෙත් වටිනාකමක් අපිට පේනවා, විපස්සනාවේ වටිනාකමුත් පේනවා. එතකොට සමතේ ප්‍රතික්ෂේප කරන්නත් බැ, විපස්සනාව ප්‍රතික්ෂේප කරන්නත් බැ. එතකොට සමත විපස්සනා දෙකටම අපි අන්න ලොකු වටිනාකමක් දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේකේ බලය අපිට පේනවා. එතකොට තමයි අපි පුළුවන් තරම් සමතයත් වරින් වර දියුණු කරනවා, විපස්සනාව දියුණු කරනවා. ඉතින් ඒ නිසා ජීවිතේ දුක, කරදර, ප්‍රශ්න එනකොට නිරන්තරයෙන්ම සිහිය පිහිටුවාගෙන බලන්න, ඇයි මම මේ දුක් විඳින්නේ? ඒ නිසා එහෙම සිහි කළා බලන්න, මම මේ දුක් විඳින්නේ මේ හිතේ තියෙන මේ අවිද්‍යාව, තණ්හාව, නැත්නම් මේ කෙලෙස් නිසා. එහෙම නැත්නම් එකකින් ගත්තොත් මේ තණ්හාව නිසා, නැත්නම් මේ හිතේ තියෙන කරුවල නිසා. එතකොට තමයි මේ හිත හදාගන්න, හිත සකස් කරන්න ඕන තැනට අපි එන්නේ. ඒ නිසා හැමදෙනාටම ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ අවබෝධය ලැබිච්ච නිසා තමයි යම් ප්‍රමාණයකට අපිට දන්නවා අපි මේ අපේ අභ්‍යන්තරිකව තියෙන කෙලෙස් නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. ඒ නිසා තමයි අපි හැමෝම මේ විදිහේ පුළුවන් තරම් අපිට ලැබෙන හැම අවස්ථාවකදී මේ විදිහට සමත වඩන්න, විපස්සනා වඩන්න, මේ වගේ විවේක ස්ථානවලට ඇවිල්ලා අපි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මේ කාලේ හැමදෙනාටම මේ සංසාරයේ දිගින් දිගටම අපි රැගෙන ආපු මේ හේතු දෙක අයින් කරගන්න හැකියාව ලැබිලා තියෙන සඳහා සමතයත් දියුණු කිරීමේ හැකියාව තියෙනවා, විපස්සනාවත් දියුණු කිරීමේ හැකියාව තියෙන ඉතින් අපි ආශිර්වාද කරනවා. මේ දවස් කීපය තුළ සමහර දවස් 3-4ක් ඉන්නවා, සමහර දවස් 9ක් ඉන්නවා. ඉතින් හැම දිනාටම මේ කාලය තුළ මේ සමතයත් විපස්සනාවක් දියුණු කරගන්න සත්‍ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේ සඳහා අපි උපරිම සිහිය කියන එක පවත්වන්නට ඕනි. සාමාන්‍ය අපේ හිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම අමතක වීම තමයි මේ හිතේ තියෙන ස්වභාවය. ඒ නිසා අපි නිතර නිතරම සිහිය උපදව ගන්නට ඕනි. මේ කටයුත්ත අපිට සාර්ථකව පවත්වාගෙන යන්න නම්. ඒ වගේම ඒ සඳහා අපි පරිබාහිර තියෙන සෑම දෙයක්ම ගෙම පුළුවන් තරම් නිදහස් වෙන්නට ඕනි. වැඩ කටයුතු වලින් පරිබාහිරව, ඒ වගේම කතා බහෙන්, බාහිර ගනුදෙනු වලින්, ඒවායින් උපරින්ම අපි නිදහස් වෙන්නට ඕනි. මොකද ඒවා භාවනාවට විශාල බාධාවක්. ඒ නිසාම තමයි භාවනා මධ්‍යස්ථාන වලට ගියාම දැඩි නීති රීති දාලා ඒවායින් අපි වයින් කරන්නේ. ඉතින් මේක අපි තමන්ගේම ස්වසහයෙන්ම ගොඩනගා ගන්න ඕනි එකක්. මොකද අපි පොඩි ළමයි නෙවෙයි. පොඩි ළමයින්ට තමයි දැඩි නීති දාන්න ඕනි. ඒ පොඩි ළමයි තමයි භාවනාවට එනකොට දැන් ටිකක් ඉහළට එන්නේ. මේක ස්වෛරීව අපි ගොඩනගා ගන්න. ඒ නිසා අපි මේ නීති රීති දාන්නේ දැඩි ලෙස. ඉතින් තමන් ස්වෛරීව මේ කටයුතු පුහුණු වෙන්න ඕනි. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සමහරු කීකරු වෙනවා, සමහරු කියන දේ අහනවා. ඒ සමහරලාට ලාභ සත්කාර නිසා වෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් වෙන මොනවාරි බයක් නිසා වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට සමහරු කීකරු වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ කියනවා ධර්මයේ ගරු කරලා කීකරු වෙනවා නම්, ධර්මයේ සීකල්ලා කීකරු වෙනවා නම්, නියතමානි වෙනවා නම් කියන දේ අනුව ආන්න එක තමයි ශ්‍රේෂ්ඨ ගතිය කියලා කියන්නේ. ඒකයි දැන් අපි කීකරු වෙනවා නම් ඒ කීකරු වෙන්න ඕනේ ඇයි? ධර්මයේ සීකල්ලා. ඒකයි බුදුරජාන් වහන්සේ ගුණ සීකල්ලා. ආනේම කීකරු භාවයක් ඇති කරගත්තොත් ඒක තමයි සැබෑ කීකරුකම. ඒ වගේම එහෙම නැතුව අපි නීතියකට මේ වෙලා කරොත් එහෙනම් ඒ නීතිය නැතත් නැතත් අපිට ඒක හැමදාම තියෙන්න ඕන. දැන් නීතිය තියෙන තැන අපිට වෙන්න පුළුවන්, නීති නැති වුණොත් ඔන්න බැරි වෙනවා. ඒතර මොකද වෙන්නේ? ධර්මයේ නැති නිසා තමයි ඒක වෙන්නේ. හැබැයි ධර්මයට ගරු කරමින්, ධර්මයට යටහත් වෙමින්, ධර්මයට නිහතමානි වෙමින් අපි යම් ගුණයක් ඇති කරගත්තොත් ඒක අපිට කොහේ ගියත් තියෙනවා. මොකද ඒක තමන්ගේ ධර්මතාවයක් ගොඩනැගීමෙන් හැදිච්ච එකක්. ඉතින් ඒක කොහේ ගියත් නීතිය තියෙන තැනත් අපිට එහෙම ඉන්න පුළුවන්, නීතිය නැති තැනත් පුළුවන්. ඒ සමහර රිට්‍රීට් වලට ගියම සම්පූර්ණ කතා කරන්නම දෙන්නේ නැහැ. සමහර වෙයි තේ මේ ලොකු ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් අපි නිහඬතාවයේ ධර්මයේ සීකරමින් කරන එකක් නะ. ඒක නීතිය තියෙන තැන ගියත් කොතන ගියත් අපි නිහඬයි. ඇයි? අපි ධර්මයට ගරු කිරීමක් වශයෙන්, ධර්මයේ තුලට නිහතමානී වීම වශයෙන් තමයි අපිට මේ ස්වභාවය ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා අපිට බුදුරජාන් වහන්සේ සිහි කරලා, උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු කැපවීම සිහි කරලා අපිට අන්න උන්වහන්සේ වෙනුවෙන් කරන දෙයක් හැටියට අපිට මේ නිහතතාවය කියන එක දිනු කරන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොටම උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේක් මොකද්ද? නිහඬතාවය. සමහරලාට කතා කරන ස්වාමීන් වහන්සේලා අයින් කරලා තියෙන අවස්ථාත් තියෙනවා. සමහරලාට අහන්නෙත් මොකද මේ මාළු අල්ලන තැනක් වගේ කියලා කියන්නේ. ඒ නිසා මුල් කාලේ ඉඳලම උන්වහන්සේ පුදුම විදිහට මේ නිහඬතාවය ආරක්ෂා කරා. ඉතින් කාලයක් යනකොට ශාසනය ඇතුළේ විතරක් නෙමෙයි පිට අය පවා බුදුරජාන් වහන්සේ ශාවකයෝ දකිනකොටම සූත්‍ර දේශනා සමහරලාට දැකලා ඇති. ආන්න සමුණ ගෞතමයන් වහන්සේගේ ශාවකයෝ කියන කවුරුත් දැන්නම් කතා වහ කරන්න එපා, නිස්සද්ද වෙන්න. මෙතෙන් නෝ එන්නේ නිස්සද්ද පිරිසක් හැටියට සලකලා කියන. මෙතෙන් නෝ එන්නේ මේ පිරිස නියදයි කියලා දැනගෙන මේ කතාව දැක්කොත් නම් ආපහු හැරිලා යයි. ඒ විදිහට අන්න ගරු කරනවා. මොකද ඒ අය අර මේ නිහඬතාවය කියන එක බොහොම හොඳින් ආරක්ෂා කරපු නිසා. එදා පුළුවන් තරම් මේ කාලය තුන බුදුරජාන් වහන්සේගේ ඒ අපි වෙනුවෙන් කරපේ සංසාරේ පුරාවට මේ අවිද්‍යාව තණ්හාව දුරු කරන්න උන්වහන්සේ පාරමී ධර්මයන් පුරලා තමයි උන්වහන්සේ බොහෝ දුක් විඳලා මේ නිවන් මඟ අපිට දේශනා කරේ. ඉතින් උන්වහන්සේට ගෞරවයක් වශයෙන් අපි කරපු දෙයට උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා දකින්න. ඒකයි ආමිෂ පූජාවට වැඩිය ප්‍රතිපත්ති පූජාව උන්වහන්සේ ගොඩාක් ඇගේ වේ නිසා අපිට ප්‍රතිපත්ති ධර්මයන් දිනු කරන්න, සීලය දිනු කරන්න, සමාධිය දිනු කරන්න, ප්‍රඥාව දිනු කරන්න අපිට අවස්ථාව තියෙනවා. සමථ විපස්සනා භාවනා වඩන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතේ නිසා මේ කාලය තුළ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මං කරන උතුම් බුද්ධ පූජාවක් වෙනවා මේ සීල සමාධි ප්‍රඥාවන් දිනු කිරීම. ඒ විදිහට බුදුරජාන් වහන්සේ ගුණ සීකලා අපිට මේක සාර්ථක කරගෙන යන්න පුළුවන්. ධර්මීය ගුණ සීකලා, සංඝයාගේ ගුණ සීකලා, ඒ වගේම අපිට මේ කටයුත්ත කරන්න මිනිස්සුයන් දායක දායිකාවන් ඉතාම උසස් විදියට අපිට අපපස්ථාන සිද්ධ කරන දානමාන ආදී තින් ඒ අය වෙනුවෙන් අපිට මේ කටයුතු නිවැරදිව සිද්ධ කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි මේක නිවැරදිව කරන්න ඒ අය පූජා කරන බත් හැඳ මහත් බල මහානිසංස දෙනවා. ඒ නිසා ඒ විදිහට අන් අය ගැන සීකල බුදුරයන් වහන්සේ කියන අපිට මේ කටයුතු සාර්ථක කරගන්න. ඉතින් ඒ විදිහට අපි ධර්මයේම සීකල්ලා ධර්මයට ගරු කරමින් හැමදිනාම ආදී නිස්සද්දතාවය කියන එක උපරිම සුරකමින් ඒ වගේම අනිකුත් බාහිර කටයුතු වලින් වින් වෙලා මේ දින කීපයේ මේ භාවනා කටයුත්ත හැමදිනාටම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවා කියලා අපි නැවතත් ආශිර්වාද කරනවා. ඉතින් හෙට උදෑසනම අපි අටසිල් සමාදන් වෙලා අපි මේ භාවනා කටයුත්ත සාර්ථකව සිද්ධ කර ගනිමු. ඉතින් අද දිනේදී මේ මොහොතේදී අපි අපේ ලෞකික ජීවිතයට අපි සමු දීලා නික්කම ජීවිතයකට හැමදෙනාම ප්‍රාර්ථ වෙලා අපේ ලෞකික ජීවිතයට නැත්තම් ගෘහ ජීවිතයට අපි සමු දීලා ඒ සමු දීම තුලින් අපිට විශාල පුණ්‍ය සත්‍යයක් අත්පදින දෙයක් අතහැරීම තුලම ඒ වගේ මේ නිකම් ජීවිතයක් ගත කරන්න මේ කාලය පැමිණලා දැන් මේ මොහොතේදී බුදුරජාන් වහන්සේගේ ධර්මයක් අපි ශ්‍රවණය කළ උන්වහන්සේ අපිට දේශනා කරපු අවවාදන් ශාසනා සිහිපත් කරගෙන අපි සිහිය දිනු කරගෙන අපි ප්‍රඥාව ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කළා මේ හැමදේම සිදු කරගෙන අපි චිත්තසංතාන තුල ප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අත්පත් වෙලා තිනවා. අපි මේ රැස් කරගත්ත උදාාරතර පුණ්‍ය ධර්මය මේ මොහොතේ සිද්ධ කරගත්ත සියලුම දෙවියන්ට ලෝකවාසී සත්වයන්ට මේ පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ සියලු සත්වයෝ මේ පින් දැක අනුමෝදන් වෙලා ඒ අයගේ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන සියලු දෙනාටමත් අවවාදන් ශාසනා දෙනේ අජාම් බ්‍රහ්මවංශේ නායක ස්වාමීන් වහන්සේතුළු මහා සංඝරත්නයටත් ඒ වගේම මේ සහභාගී වුණු මේ පින්නතුන් හැමදෙනාටමත් පවුලවල දූ දරු ඥාති මිත්‍රීතයි හැමදෙනාටමත් සිතක් වේවා, සාන්තියක් යහපතක් උදාපත් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනී ලැබේවා. රජුන්ගෙන් සොරුන්ගෙන් ගින්නි ජලයෙන් වසවිසාදීකින් කිසිම අන්තරාවක් නොමෙවේවා. කායික මානසික සුවසානී ලැබේවා. සම්බුදු ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමතිපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය ලැබේවා. ඒ වගේම මේ කාලය තුල හැම දිනාටම බාහිර කිසිම කරදර බාධකකින් තොරව අසනීපකම් ආදීකටපත් නොවි තමන් බලාපොරොත්තු වෙන ආකාරයට සමතිපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. දෙවියන් ඥාතීන් අපි සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මීහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti. එත්තාවතා ච අම්මීහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතා ච අම්මීහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉමිනා පුඤ්ඤ කම්මීන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ දුකා පමුන්තුතු. තුන්වන්ගේ අනන්ත ගුණ අනුභව බලෙන් සෑම දිනාටම සිත සාන්ති යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනාසතු මාතේ භවත්වන්තේ රායු සුකී දීගායුක්කු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ් බුද්ධානුභාවීන සබ් ධම්මානුභාවීන සබ් සංඝානුභාවීන සදා සුති භවන්තුති.